කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2025 ඔක්තෝබර් මාස 7 වෙනි දින ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනය සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන නැමැති 50 කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තමින්ද්‍රාණී කිරියල්ල මහත්මිය විසින් 2025 ජූලි 22 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තයේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. නිවේදන අංක 3 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්‍රි උත්සවය 2025 ඔක්තෝබර් 9 වෙනි බ්‍රහස්පතින්දා පස්වරු පෙරවරු 7:50 ගරු විපක්ෂ නායකතුමා,
ඔබතුමා මේ වරප්‍රසාද ප්‍රශ්න ගැන චමින්රාණි කිරියල්ල මැතිනී ඉදිරිපත් කරපු වරප්‍රසාද ප්‍රශ්න ගැන ඔබතුමාගේ තීන්දුව ඉදිරිපත් කරා. තවත් මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. ඒ අය දැනටමත් ඊට මාස ගණනාවකට පෙර අපේ කවිරත්න මැතිනියත් ඊට දිලිප්පදාරච්ච මැතිතුමත් මේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරලා අද වෙනකන් තීන්දුවක් නැහැ. ජගත් විතාන මැතිතුමත් අද වෙනකන් ඒක ගැන කිසිම තීන්දුවක් නැහැ. යොමු කිරීමක්වත් ක්‍රියාත්මක වෙලා
නැහැ.
නිගමනයක් කිසිම විභාගයක් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා කවිරත්න මැතිනියගේ දිලිප්පදාරච්ච මැතිතුමාගේ ඒ වගේම ජගත් විතාන මැතිතුමාගේ ඒ වරප්‍රසාද ප්‍රශ්න පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා ඒක පිළිබඳ විභාගයේ ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කළා.
ඒ සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමා කටයුතු කරමින් පවතිනවා. ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. නිවේදන ඔව් ගරු රෝහණ බණ්ඩාරතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා මගේ ජීවිතය සම්බන්ධව ආපු අවස්ථාවේ අද වෙනකන් කිසිදු කොයිම තැනකදීවත් මේ සම්බන්ධව අවධානය යොමු වෙලා ඒ සඳහා අපිට ගත්තු තීන්දුවක් තීරණයක් ගැනවත් කිසිදු සටහනක් ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි වරප්‍රසාදව මෙතන ගොනු කරපුවාම එව්වට දැන දත්ත මේක නම් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය මොකද්ද කියලා
ඔබතුමා අහයිද? සම්බන්ධයෙන් පරිස්සම්තුමාගෙන් වාර්තාවක් ඇඳවලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. නිවේදන අංක 3 ගරු ජගත් විතාන මන්ත්‍රීතුමා.
ඔබතුමාස 5 වෙනිදා මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරා ප්‍රසිද්ධ නාලිකාවක අපේ ගරු නලින් දැසිස ඇමතුමා නීතිවරුදී આવી මගේ ළඟ තියෙනවා කියලා ප්‍රකාශ කරපු පිළිබඳ තාම නැහැ මේ කතානායකතුමනි.
ඒ පිළිබඳව ගරු මන්ත්‍රීතුමා කටයුතු කරමින් පවතිනවා. නිවේදන අංක 3 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්‍රි උත්සවය 2025 ඔක්තෝබර් 9 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 7:50 සිට පෙරවරු 9 දක්වා මාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් එයට පැමිණ සහභාගී වෙන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරයන්ට කාරුණිකව ආරාධනා කිරීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 27(1)(b) read with Section 25A of the Universities Act, No. 16 of 1978, with regard to the Bachelor of Science Honours in Counselling Psychology degree awarded by Benedict Catholic International Institute of Higher Education and published in the Gazette Extraordinary, No. 2438/26 of 28 May 2025. Order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 27(1)(b) read with Section 25A of the Universities Act No. 16 of 1978 with regard to the Bachelor of Science Honours in Computer Science in Network Security and Forensics degree awarded by Cinec Campus Private Limited and published in the Gazette Extraordinary No. 2441/15 of 18 June 2025. Order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 25A of the Universities Act No. 16 of 1978 with regard to the Bachelor of Science Honours in Information Technology and Bachelor of Business Administration Honours degrees awarded by Sri Lanka Institute of Information Technology Guarantee Limited, Kandy Branch and published in the Gazette Extraordinary No. 2441, /16 of 18 June 2025, an order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 25A of the Universities Act No. 16 of 1978 with regard to the Bachelor of Science Honours in Information Technology and Bachelor of Business Administration Honours degrees awarded by Sri Lanka Institute of Information Technology Guarantee Limited, Jaffna Branch, and published in the Gazette Extraordinary No. 2441 /17 of 18th June 2025.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිපත කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම. එනට ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
On public finance, I present the report of the Committee on Public Finance on Supplementary Estimate No. 3 of 2025, Head 117, Program 02. For the year 2025 under the Ministry of Transport, Highways, Ports and Civil Aviation. Thank you.
Parisarya Kushikarma Saha Sampat Tirisaratya Pilibanda Ansika Adikshana Karak Sabhavi Vartava Ima Karak Sabhavi Sabhapati Garu Parliament to Mantri Hekta Apuami Mahata Vishin Piligandi.
Honorable Speaker, I present the report of the special meeting of the Sectoral Oversight Committee on Environmental, Agriculture and Resource Sustainability on finding solution to climate change through updating the Sri Lanka Climate Prosperity Plan. Honorable Speaker, I would like to thank especially CVF General Secretary, Chief Mohammed Nasheed, Secretary General of the CVF, former President of and Speaker of the Maldives, and Honorable former Member of Parliament in Sri Lanka, Mr. Sandeep Samarasinghe, and Mrs. Rachel Vanilio, Deputy Director, Parliament and Members and Partnership Coordinator. So especially I want to thank, and this is, I think, a very special report. I like to say everyone has to take care about this one and read, and we want to implement the CPP in the Sri Lanka. Thank you very much.
Mahajan Pesam Piligan Nima, Garu Parliament to Mantri, Vasanta Samarasinghe Mahata.
Garu Kathanayaka Tumani, Anuradhapura, Saliyapura, Mankadavala, Mangalapara, Anka Desiya Dahateka, Darana Istane Padinchi, RP Newton Ratnayaka Mahataage Labunu Pesama Piligannu.
Garu Parliament to Mantri Gayanta Karunathilake Mahata.
Garu Kathanayaka Tumani, Galla Patakanvila Vevella Para, Anka 9 10 B Darana Sthane Padinchi, Prasanna Diyunuge Mahataage Labunu Pesama Piligannavi.
Garu Parliament to Mantri Nandar Patmakumara Mahata.
Garu Kathanayaka Tumani, Kalutara Nagoda Parnaguwantotupula Para, Anka Anuhating, Elairak Binduai Hatadarna Istane Padinki, GAIV Karunathilake Mahatage Labunu Pesama Idiripat Karamu.
Garu Parliamentu Mantri Nanda Bandara Mahata.
Garu Kathanayaka Tumani, Aranayaka Ambalakanda Yana Lipine Padinki, WTK Vijayasekara Mahatage Labunu Pesama Piligannavi.
Garu Parliamentu Mantri Ravindra Bandara Mahata.
Garu Kathanayaka Tumani, Bandala Amunudowa Atampitiya Para, Anka 36 C Dharana Sthane Padinchi, SS Nadaras Mahatagen Labunu Pesama Piligannavi.
Garu Parliamentu Mantri Nitijna Priyanta Vijayaratna Mahata.
Garu Kathanayaka Tumani, Tampitiya Poolawala Anka 42 Dharana Sthane Padinchi, TM Karunaratna Mahatagen Labunu Pesama Piligannavi.
Garu Parliamentu Mantri Jagat Vitana Mahata.
Garu Kathanayaka Tumani, Dargha Nagare, Meegama, Kamburukoda yana lipine padinchi, Bandula Sillam Mahatagen Labunu Pesama Piligannu.
Garu Parliamentu Mantri, Tirina Samarkon Mahata.
Garu Kathanayaka Tumani, Kekirava Ilukegama, Anka 226, Diriya Nivasa Dharana Sthane Padinchi, PG Chandrasekara Mahatagen Labunu Pesama Piligannavi.
Pesam Mahajana Piribanda Pesam Karaka Sabhata Yomu Karanu Labe, Garu Vipaksha Pradhana Sanghidayaka Tuma.
Garu Kathanayaka Tumani, Vachika Pilituru Apekshakana Prashnavalata Pera, Vipakshe Mantrivaru Venuvin, Obatumage Avadahaniya Yomu Karanna Kemathi, Me Dinawala Vartha Palawenawa,
ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කරලා තිබෙන පොලිස් කොමිසමේ බලතල නිලධාරීන් මාරු කිරීම ඇතුළු පිටතට ගැනීමේ උත්සාහයක් තිබෙන බව. ඒ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය රජයේ ස්ථාවරය අපිට පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටියා.
පොයින්ට් ඔෆ් ඕඩර් එම කාරණාවටද ගරු උදාසිරි දාසිර මන්ත්‍රී
ඔබ හේතුව ගරු කතානායකතුමා මේ දැන් ගරු කතානායකතුමා මේ පොලිස් කමිෂන් එක ස්ථාපිත කරන 1991 මේ සම්බන්ධව තිබෙන පනතත් මම 90 අංක 1 දාන පොලිස් කමිෂන් සභාව පනත එදිනින් පස්සේ කමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී 2017 ඉඳලා දිගටම 17 වෙනි සංශෝධනය දිගටම මේක ක්‍රියාත්මක වෙනවා. පොලිස් කමිෂන් එකට තමයි සම්පූර්ණ බලය තිබෙන්නේ ගරු කතානායකතුමා ස්ථානාධිපතිවරු මාරු කිරීම සම්බන්ධ තීන්දුවක් ගන්න. අද වෙනකොට 32ක් මාරු කරලා තියෙනවා කිසිම හේතුවක් නැතුව. ඒ වගේම සීනියර් DIGs මාරු කරලා තියෙනවා කිසිම වැඩපිළිවෙලක් නැතුව. මේක මෙහෙම ගියෝ.
ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳ කාර්යක සභාව අංක 126 ස්ටෑන්ඩින් ඕඩර් ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳ කාර්යක සභාවට මේක යොමු කරලා අපි මේ ප්‍රශ්නේ විසඳා ගන්න ඕන. ගරු විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි
ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳ කාර්යක සභාවට ඉදිරිපත් කරන
ගරු
සභාවට යොමු කරමු.
ගරු කතානායකතුමා
ගරු විපක්ෂ නායකතුමා
මටත් අවස්ථාවක් දෙන්න මේ කාරණාව පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඔබතුමා සඳහන් කරපු ආකාරයට ආණ්ඩුක ව්‍යවස්ථාවේ පිටු අංක 126 ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා මේ කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය එවැගේම කාර්යක්ෂමතාවය ශක්තිමත් කරන්නට නිර්දේශපාලනීකරණයට ලක්කොට මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න. පැහැදිලිවම 17 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් අත වශයෙන්ම සංවරණ සහ තුලන checks and balances ක්‍රමවේදය තුල මේ රටේ පොලිස් ශේෂ්ත්‍රයේ පොලිස් සේවාව අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාත්මක කරන්නට ඒ බලය කොමිෂන් සභාවලට ලබා දුන්නා. දැන් මේ මොහොත වෙන විට අර කියපු ආකාරයට මේ පොලිස් සේවාව තුළ සිදුවෙන මේ මාරු කිරීම ඒක තනි අතකට පැවරිලා තිබෙනවා. පොලිස්පතිවරයාට ඒක පැවරිලා තිබෙනවා. ඉතින් අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන අපි අවබෝධ කරගන්නට ඕන අපේ රට පොලිස් රාජ්‍යයක් නෙවෙයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ ඒ සංවරණ සහ තුලන ඒ checks and balances තියෙන්නට ඕන. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්නට බෑ. ඒක පමේක් කරගන්නට බෑ. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා බොහොම කාරුණිකව මේ පිළිබඳව විධිමත් පියවරක් ගන්නට ඕන. මේ පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ලබා දීම ගැන අපි අනිවාර්යයෙන්ම විපක්ෂයක් හැටියට අපේ පොදු විරෝධතාවය මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.
ගරු තමින්ද විජේසේකර
මහත්මයා ඔයසුති ගරු කතානායකතුමා ඔබතුමා මේ සාවරණ නියෝගයේ 126 යන්න නම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගේන යෝජනා එතනට යවි හැකි. එහෙනම් ඔබතුමා හැමදාම මේ පොතේ තියෙන දේවල් පෙන්නලා නොමග යවන්න එපා. අපි ආණ්ඩුවත් එහෙමයි. දැන් ඇහුවේ මොකද්ද ගයන්ත ඇමතුමා අහන්නේ ආණ්ඩුවට යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා පොලිස් කොමිසමට තියෙන බලතල පොලිස් ප්‍රතිවරයාට දෙන එක කියන පිළිබඳව ගැටලුව. ඒතකොට ඔබතුමාලා ආවේ කොහොමද? ඔබතුමාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවත් විකෘති කරා. හැබැයි එහෙම නෙමෙයි ඔයාලා මේ ජනවර්ම දුන්නේ.
මේක විවාදයක්
නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට පුළුවන් නැගිටලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ, එහෙම කරන්න නැහැ කියලා. ඒක අහන එකට ඇයි ඔබතුමා මේක
පොත
පෙන්නලා පොත
ගරු අග්‍රාමාත්‍ය තුමේගෙන් අසන ලබන ප්‍රශ්න සුජියසේ මන්ත්‍රීතුමා
ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් මේ රටේ දැන් විශේෂයෙන්ම මේ ආණ්ඩුව මේ පක්ෂේ මේ නීතිය ඒ වගේම යහපාලනය සම්බන්ධයෙන් විශාල වශයෙන් ජනාධිපතිතුමා සටන් කරපු පුද්ගලෙ. ඒ වගේම මේ මේ ස්වාධීන කරන මේ ආයතන ස්වාධීන වීමේ වැදගත්කම තමයි රටේ නීතිය හරියට සියලු දෙනාටම සමව ක්‍රියාත්මක වෙනවා කියන එක. හැබැයි ගරු කතානායකතුමනි දැන් මේ වෙන ආකාරය දැක්කොත් මේ නිලධාරීන් පත් කිරීම බ්‍රයිබරි කමිෂන් එක ඒ වගේම පොලිසිය මේ සියලු දේවල් පොලිස් රාජ්‍යයක් තමන්ගේ අතට ඒකාධිපති විශාල ඒකාධිපති විරුවෙන් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් වශයෙන් ක්‍රියාත්මක කරන බව අපිට පේනවා.
එහෙනම්
මේ ඉතාමත් අමාරුවෙන් මේ සියලුම දෙනා සටන් කරලා තමයි මේ ස්වාධීන කොමිෂන් සභාව අපි ගෙනාවේ සභාපතිතුමනි. මේවා ගෙනාවේ කාටවත් ඕන විදිහට ක්‍රියාත්මක කරන්න තමන්ගේ බලය ජනතාව විරුද්ධ වෙනකොට, ඡන්දවලින් පරාජය වෙනකොට, ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනකොට බලහත්කාරයෙන් පොලිසිය හමුදාව පාවිච්චි කරලා ආණ්ඩු කරන්න නෙමෙයි.
ඉන්න විශේෂ කුතුමාල
සටන් කරපු අපිත් එක්ක සටන් කරපු සගිය වශයෙන් අප්‍රකෝසන මහත්තයා ඇතුළු මේ සියලු කණ්ඩායම. මේ කරන දේ ඉතාමත් බරපතලයි.
ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් ආරාජ්‍යත්ව පිළිබඳ කාර්ක සභාවට යොමු කිරීමට අපි දැන් යෝජනා කරා විපක්ෂ නායකතුමාට පිළිතුරක් වශයෙන් අග්‍රාමාත්‍යතුමෙන් අසන ලබන ප්‍රශ්න. ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
උත්තර දෙන්න වෙනවනේ නේද? දැන් මේ බොරු භීතියක් හදන්න යන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරමින් යනවා ජනවරම තියෙන එකට. ඔය පොලිසියේ පොලිස් ස්ථානාධිපති පත් කළා නෙවෙයි, ස්ථාන මාරු කිරීම කරලා තිබෙන්නේ පොලිස් කොමිසම. පොලිස් කොමිසම පොලිස් කොමිසමෙන් තමයි මේ කරලා තියෙන්නේ. හරිද? ඒක නිසා පොලිස් කොමිසම තමයි මේ මාරුවීම් කරලා තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ මොකක් හරි අසාධාරණයක් කරනවා නම් කාට හරි කොමිසමෙන් කරපු දෙයක්
මේ කාරණාව
අභියාචනා කරන තැනක් නැහැ. කොමිසමෙන් කරන්නේ
විවාදයකටපත් වෙන්න
බෑ.
අජොයින් මෝෂන් එක ගරු මන්ත්‍රීතුමා
මට කියන්න තියෙන ගරු කතානායකතුමා මේ සභාව නොමග අරින්න එපා. මම එක තමයි මම කියන්න දන්නේ. මේකේ පැහැදිලිව
මාගේ පොයින්ට් ඔෆ් ඕඩර් කියන අංගෙ
සභාව නොමග යවන්න දෙන්න බෑ ගරු කතානායකතුමා. පොලිස් කමිසම කරලා නැහැ කිසිම මේ ට්‍රාන්ස්ෆර් එකක්. දැන් පොලිස් කමිසම බලන්න ඉන්නවා. ඒ ට්‍රාන්ස්ෆර්ස් කරපු
ගරු රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා.
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමනි, පොලිස් සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තමයි පොලිස් කොමිසම් පත් කරේ. පහුගියදා ජනාධිපතිතුමා කළුතර තිබ්බ පොලිස් උත්සවයකදී පොලිස් කොමිසමට තර්ජනය කරලා තියෙනවා. ඔව්, අධිමති කරනවා කියලා. ඒ කියන්නේ මෙතන බලන්නේ ඒකාධිපති වාදයට යන්නේ මේගොල්ලෝ. කරුණාකරලා මේ පොලිස් කොමිසමේ කවදාවත් පිටින් බලතල දීලා නැහැ පොලිස්පතිට. මාතිර පොලිස් ඇමතිවරේ අපි කවදාවත් මේවට ඇඟිලි ගහලා නැහැ. අපි ඉල්ලා සිටනවා මේ ස්වාධීන පොලිස් කොමිෂන් සභාවල ඒ බලය හැම තියන්න පොලිස්පතිට මේක පවරන්න නැතුව. පහුගිය දවස්වල පොලිස්පති මාරු වීම කරලා තියෙන පොලිස් කොමිසමට පිටින්
ගරු සුජිසේන මන්ත්‍රීතුමා
එතුමා
ඔබතුමාගේ පොයින්ට් පොයින්ට් එක මොකද්ද?
92 බුදුන් කියවන්න මොකද්ද? I can read sir, if you want I can draw your attention to that. Yes. Very clear. Thank you sir. නලින්ද ඇමතුමා ප්‍රකාශ කරනවා පොලිස් කොමිසමෙන් තමයි මේ තීන්දුව తీරන ගන්න
කියලා. ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන්
කතානායකතුමාට
සභාවට යොමු කරන කියලා ඊට පස්සේ දැන් ආයේ මේ විවාදයක් වෙන්න විදියක් නැහැ. සුජිසේන මන්ත්‍රීතුමා.
Can I have the 40 seconds my balance? Thank you. සර් නලින්ද ඇමතුමා කිව් ආකාරයට පොලිස් කොමිසමට මේ බලතල තියෙනවා කියලා එතුමා පිළිගන්නවා. හැබැයි ඒකත් අයින් කරලා මේ ගැසට් එකක් ගෙනලා පොලිස්පතිර බාර දෙන්න යන්නේ සියලුම මේ ස්ථාන මාරු ඒ අදාළ දේවල්.
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක
අරු කතානායකතුමනි, දැන් මෙතුමන්ලම කියනවා පොලිස් කොමිසමෙන් කරාට පස්සේ අභියාචනා කරන්න තැනක් නැහැ කියලා. පොලිස් කොමිසමම පොලිස්පතිවරට බලය පැවරුවොත් පොලිස්පතිවර එහෙම දෙයක් කරාම කොමිසමට අභියාචනා කරන්න පුළුවන්. ඉතින් කොමිසමම කැමැත්තෙන් ඒ බලය පවරන පොලිස්පතිවරයාට ඒ මොකක්කට අසාධාරණයක් වුණා නම් කාට හරි අභියාචනා කරන්න කොමිසමකුත් තියෙනවා. එසා කවුරුත් බය වෙන්න එපා ඒකට. ඔබතුමාලා කලබල වෙන්නත් එපා, බය වෙන්නත් එපා. ඒ පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් නොවන ලෙසට අභියාචනා කරන්න පුළුවන් තැනකුත් එක තමයි මේ කටු සිද්ධ වෙන්නේ.
ගරු සුජිසේන මන්ත්‍රීතුමා වාඩි වෙන්න. අග්‍රාමාත්‍යතුමගේ අසන ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ මහත්මිය.
ගරු කතානායකතුමනි, 2025 වසරේ මුල් මාස තුල සිය මව්වරු බන්ධනාගාර ගතවීම හේතු කොටගෙන කුඩා දරුවන් 47කට බන්ධනාගාර ගතවීමට සිදු වී ඇති බව මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණා. ඒ අනුව ගරු අග්‍රාමාත්‍යතුමියගේ අසනු ලබන ප්‍රශ්න වනුයේ දෙදස් විසිපහ වසරේ මුල් මාස තුළ කාන්තාවන් කොපමණ ප්‍රමාණයක් බන්ධනාගාර වී තිබේද? ඒ අතරින් දරුවන් සමග බන්ධනාගාරගත වූ කාන්තාවන් ප්‍රමාණය කොපමණද? බන්ධනාගාරගතව සිටින එම දරුවන්ගේ ආරක්ෂාව, පෝෂණය සහ අධ්‍යාපනය සඳහා මේ වන විට රජය ලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මෙම දරුවන්ගේ සුබ සාධනය සහ අනාගතය වෙනුවෙන් රජය ගැනීමට බලාපොරොත්තු වන ඉදිරි පියවර මොනවාද යන ප්‍රශ්න සඳහා ගරු අගමැතිතුමියගෙන් පිළිතුරු දැන ගැනීමට කැමැති.
ගරු අග්‍රාමාත්‍යතුමනි.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය එක. 2025 ජනවාරි මාස සිට 2025 අගෝස්තු මාස අවසන් දින තෙක් බන්ධනාගාර ගත වී ඇති කාන්තා රැඳවියන් සංඛ්‍යාව සිරගත වෙලා සිටින කාන්තාවන් සංඛ්‍යාව 425යි, සැකමත කාන්තාවන් 4686ක්. දෙවැනි ප්‍රශ්නය, 2025 වර්ෂය තුර අත දරුවන් සමග බන්ධනාගාර ගත වූ කාන්තාවන් සංඛ්‍යාව 38කි. කිරිමි ළමයි 15යි, ගැහැණු ළමයි 23යි. ප්‍රශ්නය 3. ගරු කථානායකතුමනි, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මව්වරුන් සමග බන්ධනාගාරගත වන වයස අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීමට බන්ධනාගාර කාන්තා අංශ තුල අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව මව්වරුන් සමග ගත කිරීමට වෙනමම ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත. පෝෂණය පිළිබඳ මැදිහත් වීම, දෛනිකව රැඳවියන්ට ලබා දෙන ආහාර සලාකය මෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි ද්‍රව්‍ය හා දිනකට සැහැල්ලු ආහාරයක් බන්ධනාගාර ආයතනයේ සලාක අංශය මගින් දරුවන්ට ලබා දෙයි. මීට අමතරව පරිත්‍යාගශීලීන් යම් යම් අවස්ථාවන් වලදී ලබා දෙන දිවා ආහාර, කෙටි ආහාර, කිරි ආහාර, පළතුරු වර්ග දරුවන්ට ලබා දීම. සිරකරු සුබසාධක සංගම් උපකමිටු හරහා වරින් වර කුඩා දරුවන්ට හා මව්වරුන්ට විශේෂ ආහාර ද්‍රව්‍ය ලබා දීම. දරුවන්ගේ අධ්‍යාපනයට අදාළව පෞද්ගලික ආයතනයක සම්පත්දායකත්වය ඇතිව දැනට වසර 10ක පමණ කාලයක සිට මුල් අමාවිය සංවර්ධන මධ්‍යස්ථාන භාර උපදේශකවරියකගේ දායකත්වයෙන් මෙම කුඩා දරුවන්ට අවශ්‍ය මුල් අමාවිය සංවර්ධන අධ්‍යාපන කටයුතු සිදු කිරීම. විටින් විට සමාජ සත්කාර සිදු කරනු ලබන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන්ගේ ස්වේච්ඡාදායකත්වයෙන් විවිධ වැඩසටහන් හා ක්‍රියාකාරකම් බන්ධනාගාර පුනරුත්ථාපන අංශයේ මැදිහත් වීමෙන් සංවිධානය කරන ක්‍රියාත්මක කිරීම හා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ හා සෙල්ලම් උපකරණ ලබා දීම. සිරකරු සුබසාධක සංගම් උපකමිටු හරහා වරින් වර ඔවුන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් සහ අධ්‍යාපනික උපකරණ ලබා දීම හා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල කටයුතු සංවර්ධනය කිරීම මෙන්ම විශේෂ කෙටි ආහාර ද්‍රව්‍ය ලබා දීම. මෙම වැඩසටහන් වලට අමතරව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය අංශයේ මැදිහත් වීම මත 2025 වර්ෂයේදී වැලිකඩ බණ්ඩනාගාර කාන්තා අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ වන විට එම සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත. ප්‍රශ්නය 4. ගරු කථානායකතුමනි, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන්ගේ පූර්ව ළමාවිය අධ්‍යාපනය හා සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා පුහුණුවලක් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන භාර උපදේශකවරියක බැගින් ළමා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බන්ධනාගාර සඳහා රජයේ මැදිහත් වීම මගින් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම. කුඩා දරුවන්ට අවශ්‍ය පෝෂණීය ආහාර රජය මගින්ම ලබා දීමට අවශ්‍ය බන්ධනාගාර අනපනත් නැවත සංශෝධනය කිරීම. දැනට පවතින ළමා සුරැකුම් මධ්‍යස්ථාන රජයේ මැදිහත් වීම මත ප්‍රතිසංස්කරණය කිරීම. මව්වරුන් සමග බන්ධනාගාර ගතවන දරුවන්ගේ වයස අවුරුදු 5 සම්පූර්ණ වූ පසු මව තවදුරටත් බන්ධනාගාර ගතව සිටින අවස්ථාවලදී ඔවුන්ගේ භාරකරුවන්ට දරුවා භාර දුන් පසු එම දරුවන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ මැදිහත් වීම මත පසු භාරකාරීත්ව කටයුතු සිදු කිරීම.
බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අපි දන්නවා මේ රජයේ පළමු අයවැය තුළදීත් අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරේ සමාජයේ සෑම කොටසක්ම අත් නොහැර, ඒ වගේම ආන්තීකරණයකට ලක් නොකර, විශේෂයෙන්ම දරුවා කොහේ ඉපදුනත් කොහේ හැදී වැඩුණත් ඔවුන පොදු සමාජයෙන් විතැන් නොකර ඔවුන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය ආදී සියලු අයිතිවාසිකම් ආරක්ෂා වෙන ලෙස රජයක් විදිහට කටයුතු කරන්නට අවධානය යොමු කරා. ඒ නිසා අගමැතිතුමියනි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මම හිතන්නේ මේ වගේ ප්‍රගතිශීලී වෙනස් වීම සමග ඒ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව අපිට සහතික විය හැකිදයි මම ඔබතුමියගෙන් තවදුරටත් විමසනවා.
අර කථානායකතුමනි බන්ධනාගාරයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන ගරු අධිකරණ ඇමතිතුමත් අමාත්‍ය අංශයත් මේ වන විටත් සොයා බලනවා. එතන විශේෂයෙන් කාන්තා ඇඳවියන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් වෙනුවෙන් ගත යුතු ඒ ක්‍රියාමාර්ග ඔවුන්ගේ ආරක්ෂාව වගේම ඔවුන්ගේ වර්ධනය ඔවුන්ගේ සුබසාධනය මේවා පිළිබඳව මැදිහත් වීමට සැලසුම් කරගෙන යනවා. දැනට තියෙන ඒවා තව දියුණු විය යුතුයි සහ මම හිතන්නේ මූලික වශයෙන් අපි උත්සාහ කරන්න ඕනේ එවැනි තත්ත්වයන් ඇති නොවෙන්න. විශේෂයෙන්ම දරුවන් මෙවැනි ස්ථානවල සිටීම වළක්වන්න නම් අධිකරණ ක්‍රියාවලියම මීට වඩා ඉක්මන් විය යුතුයි. ඔබ මම අර කියපු දේට අනුව ඔබ දන්නවා තීන්දුව නඩු තීන්දුවෙන් පසු ඉන්න කාන්තාරැඳවියන්ට වඩා විශාල ප්‍රමාණයක් ඉන්නේ සැක මත අත්අඩංගුවට ගත්ත රැඳවියන්. ඉතින් මේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම තුළින් අපි විශ්වාස කරනවා මේ විදියට අවුරුදු පහට අඩු වයසේ දරුවන් බන්ධනාගාරය තුළ සිටීම අපිට තව අඩු කරලා ඒක වළක්වා ගන්නත් පුළුවන් වේවි කියලා.
ගරු මන්ත්‍රී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා.
ගරු කථානායකතුමනි, මම අග්‍රමාත්‍යතුමියගෙන් ප්‍රශ්න අහනවා. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය සඳහා ගුරුවරුන් බඳවා ගන්නා ප්‍රධාන මූලයක් ලෙස අධ්‍යාපන විද්‍යාපීඨ හඳුන්වා දිය හැකි අතර පුහුණු අවසානයේ ගුරුසේවයට බඳවා ගැනීමේ ස්ථිරභාවය හේතුවෙන් ඇතැම් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණද විද්‍යාපීඨ තෝරා ගන්නු ලබනවා. මගේ ප්‍රශ්න එක, දිවයිනේ පවතින සම්පූර්ණ විද්‍යාපීඨ ප්‍රමාණය කොපමණද? එක් එක් විද්‍යාපීඨයේ නම සහ එම විද්‍යාපීඨවල පවත්වනු ලබන පාඨමාලා මොනවාද? අවසන් වරට විද්‍යාපීඨ සඳහා බඳවාගෙන ඇත්තේ උසස් පෙළ කවර වර්ෂයේ පවත්වන ලද විභාගය පදනම් කරගෙනද? විද්‍යාපීඨ සඳහා 2023 වර්ෂයේ පවත්වන ලද උසස් පෙළ විභාගය පදනම් කරගෙන බඳවා ගැනීම ප්‍රමාද වී තිබේද? එසේ ප්‍රමාද වී තිබේ නම් එම සිසුන් බඳවා ගැනීමට අපේක්ෂා කරන කාලවකවානු මොනවාද?
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය, දිවයිනේ පවතින සම්පූර්ණ විද්‍යාපීඨ සංඛ්‍යාව 20කි. දෙවැනි ප්‍රශ්නය, එක් එක් විද්‍යාපීඨයේ නම සහ එම විද්‍යාපීඨවල පවත්වන ලබන පාඨමාලා එමුණුම එක මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්නය 3, පැවති විද්‍යාපීඨ සඳහා අපොස උසස් පෙළ 2022 වර්ෂයේ ප්‍රතිඵල පාදක කරගෙන අවසාන බඳවා ගැනීම සිදු කර ඇති අතර කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙත ප්‍රථම ශික්ෂණලාභීන් කණ්ඩායම ලෙස 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගැනීම සිදු කර ඇත. ප්‍රශ්නය 4, රටේ පැවති කෝවිඩ් වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නිසා දීර්ඝ කාලයක් වසා තබන ලදී. එම කාල සීමාව තුළ ප්‍රමාද වූ ප්‍රායෝගික අධ්‍යන කටයුතු සම්පූර්ණ කිරීමට සිදු වූ හෙයින් නියමිතව තිබූ බඳවා ගැනීම කටයුතුද සිදු කළ නොහැකි විය. විද්‍යාපීඨ නැවත ලබා දීමේදී විද්‍යාපීඨ තුළ නේවාසිකාගාරයන්හි හා මුළු තැන් ගෙවල්හි භෞතික සම්පත්වල හානිවීම හා ස්ථානගත වීම බොහොමයක් සිදු වී තිබුණි. එබැවින් විද්‍යාපීඨ නැවත ආරම්භ කිරීමට පෙර අලුත් වැඩියා කටයුතු සිදු කිරීම හා භෞතික සම්පත් ලබා දීමට සිදුවිය. සිදු වූ බඳවා ගැනීමේ ප්‍රමාදය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා එකවර උසස් පෙළ කණ්ඩායම් දෙක බැගින් බඳවා ගැනීමට සිදුවිය. එබැවින් 2024 වර්ෂයේ විද්‍යාපීඨ තුළ අපොස උසස් පෙළ වර්ෂ 4කට අදාළව ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අධ්‍යන කටයුතුවල නිරත වී සිටි බැවින් නව ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගැනීමට භෞතික සම්පත් ප්‍රමාණවත් නොවීම මත නැවත බඳවා ගැනීමක් සිදු කිරීමට නොහැකි විය. එබැවින් 2025 වසරේදී 2023 සහ 2024 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙක එකවර බඳවා ගැනීමට නියමිතව තිබූ අතර මෙම බඳවා ගන්නා ශීක්ෂණලාභී කණ්ඩායම පත්වීම් ලබන 2029 වසර වන විට පාසල් පද්ධතියේ 1.11 විෂයමාලා නවීකරණය සම්පූර්ණ වන බැවින් මෙම කණ්ඩායම නව විෂයමාලා සඳහා බඳවා ගත යුතුවේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ගැසට් නිවේදනයේ අදාළ සංශෝධන සිදු කළ යුතු බැවින් 2023 අපොස උසස් පෙළ ප්‍රතිපකාල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශීක්ෂණලාභීන් බඳවා ගැනීම කෙටි කාලයක් ප්‍රමාද වී ඇත. ගැසට් නිවේදනය නව අධ්‍යාපන පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර ගරු කතානායකතුමනි, ගැසට් නිවේදනය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව සංශෝධනය වන පාඨමාලාවලට ගලපා අයදුම්පත් කැඳවීම හා සුදුසු අයදුම් කරුවන් තේරීමේ පරිගණක වැඩසටහනෙහි අවශ්‍ය සංශෝධන සිදු කළ පසු 2020 ජනවාරි පෙබරවාරි මාස තුල 2023 හා 24 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශීක්ෂණලාභීන් බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම අතුරු ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි අතුරු ප්‍රශ්නය, විද්‍යාපීඨ තුල පවතින නීති පද්ධතිය සහ ඒ සම්ප්‍රදාය ඉතාම පැරණි සීමා කරන ලද සහ හිර කරන ලද සම්ප්‍රදායක් තියෙනවා. ඒ නිසාම ඒ ශිෂ්‍යයින්ට උසස් පෙළින් පසු තමන්ගේ අධ්‍යාපන පරාසයන් පුළුල් කර ගැනීම සඳහා, දැනුම් පරාසයන් පුළුල් කර ගැනීම සඳහා නොවිධිමත් ශේෂ්ත්‍රයන් භාවිතා කරන්න තියෙන ඉඩ බරපතල විදිහට ඇහිරිලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී හෝ ඒ ශිෂ්‍යයින් වෙනුවෙන් නිදහස් පරිසරයක්, ගුරුවරයා ගොඩනැගෙන නව ලෝකයට ගැලපෙන ගුරුවරයෙක් නිර්මාණ කිරීම වෙනුවෙන් විද්‍යාපීඨ තුල ගැලපෙන නිදහස් පරිසරයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන්න අධ්‍යාපන අමාත්‍යාංශ විදියට සලකලා බලනවද කියන කාරණය.
ගරු කතානායකතුමනි, ඔබත් දන්නවා ඒ විද්‍යාපීඨවල විෂයමාලාව විතරක් නෙවෙයි, අනිත් කිසිම දෙයක් කාලයක් තිස්සේ සංශෝධනය වෙලත් නැහැ, වෙනස් වෙලත් නැහැ. භෞතික සම්පත් විතරක් නෙවෙයි, එතන ඒ ක්‍රියාත්මක වෙන විදිය ගැන විශාල අවධානයක් යොදවලා තිබ්බේ නැහැ. නමුත් අපි මේ වසර තුල අපි විෂයමාලාව සමාලෝචනය කළා, අදට ගැලපෙන සහ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ගැලපෙන විදිය විෂයමාලාවක් සකස් කරනවා. ඒ වගේම ඒ ආයතන තුල පවතින ඒ ක්‍රියාපටිපාටි ඒ සම්ප්‍රදායන් මේ සියල්ලම අපිට අවශ්‍ය ගුරුවරයා නිර්මාණය කරන්න පුළුවන් විදියට ආයතනික වෙනස්කම් කරන්නත් අපි මැදිහත් වෙනවා. ඒ වගේම තමයි ඒ විද්‍යාපීඨ ගුරුවරුන්, ඒ ගුරු අධ්‍යාපනඥ සේවයේ සිටින සියලුම අයටත් පුහුණු වීමක් දෙමින් පවතිනවා. මේ විද්‍යාපීඨ ඒ පරිපාලනයත් එක්කත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අවශ්‍ය සංශෝධන මේ වසර තුලත් එන වසර තුලත් ක්‍රියාත්මක කරන්න.
ගරු මන්ත්‍රීතුමා,
ඉසිති ග්‍රමත්තුමි, ඒ වගේම දෙවැනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා පහුගිය ගුරු අරගලයේ වෙලාවේ ඔවුන්ගේ තිබුණු ප්‍රධාන ඉල්ලීමක් තමයි ඔවුන්ගේ වැටුප් පරිමාණයන් වැඩි කරන්න කියලා කියන කාරණය. ඊට අමතරව ගත්තට පස්සේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ගුරු සේවය රටේ ඉහළම ශ්‍රේණීන් 10 අතරට ගේනවා කියලා. ඒක එතෙන්දි බලපාන ගැටලුවක් තියෙනවා. පහුගිය ගුරු වර්ගලේ වෙලාවේ ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙද්දිත් බලපාපු ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ ගුරු සේවයට බඳවාගත්තු හැම කෙනෙක්ම ඒ අදාළ පරිමාණයන්, අදාළ මේ ශ්‍රේණීන් උසස් කිරීම සඳහා වන සුදුසුකම් සපුරලා නැහැ. ඒ නිසා විද්‍යාපීඨ වලින් පිටවෙන මේ පුහුණු ගුරුවරයාත් ඩිප්ලෝමාධාරියෙක් ලෙස තමයි එළියට එන්නේ. ඒ නිසා අපි හිතනවා, අපි මේ නවරජයේ අධ්‍යාපන වැඩපිළිවෙලත් එක්ක මමත් හිතනවා මේ විද්‍යාපීඨ වලින් එළියට එන ගුරුවරයා ඩිප්ලෝමාධාරියෙක්ගෙන් එහාට ගිහලා මේක උපාධියක් දක්වා සංවර්ධනය කළ යුතුයි. සහ ඇත්තටම ගුරු සේවයට බඳවා ගැනීමේ ප්‍රධානම මූලය, ප්‍රධානම ශේෂ්ත්‍රයේ බවට විද්‍යාපීඨ පත් කරගත යුතුයි. අනේ සඳහා විද්‍යාපීඨ මේ ඩිප්ලෝමාවෙන් එහාට ගිහලා උපාධියක් දක්වා සංවර්ධනය කරන්න මොකද්ද තියෙන සැලැස්ම කියලා කියන එක.
ගරු කතානායකතුමනි, අපේ රජයේ ඉලක්කය වෙන්නේ සියලුම ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි කියන තැනට අපි ක්‍රමානුකූලව එන්න ඕනේ. ඒ අතරින් එතකොට විද්‍යාපීඨවලත් උපාධියක් පිරිනමන තැනට ගේන එක අපි අවශ්‍යයි. ඒකට අපි එකඟයි. ඒක තමයි අපේ ප්‍රතිපත්තියේ තියෙන්නේ. ඒ සඳහා අපි වැඩ කරගෙන යනවා. අතවශ්‍යම දැන් දැනටමත් කුලියාපිටිය විද්‍යාපීඨයේ උපාධි ප්‍රදානය කරන විද්‍යාපීඨයක් පළවෙනි එක. නමුත් දැන් ඒ අනිත් ඒවා අනිත් 19 තේ තත්වයට ගේන්න අපි ක්‍රමානුකූලව වැඩිහත් වෙනවා ගරු කථානායකතුමනි. ඒක දැනට තියෙන ඇත්තටම භෞතික තත්වයක්. මේ තැන්වල ඉන්න ගුරුවරුන්ගේ ඒ වෙනස්කම් කරමින් තමයි අපිට මෙතනට එන්න වෙන්නේ. මේක නිකන් අර උපාධියක් දෙනවා කියන එක සරල දෙයක් නෙවෙයි. ඒකේ ගුණාත්මක භාවය තහවුරු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ගුරුවරුන්ට මේක මේ පුහුණුව දෙනකොට ඒක පිළිබඳ අපි විශාල වගකීමක් තියෙනවා. මොකද මේ අනාගත දරු පරපුර බාර ගන්න ඉන්න ගුරුවරුන්. ඒ නිසා අපි මේ පිළිබඳ අධ්‍යයනය කරමින් ඒ ඉලක්කය කරා යන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා. අපේ ඉලක්කය වෙන්නේ මේ විද්‍යාපීඨ තුලත් උපාධිධාරීන් බිහි කරන ආයතන බවට ඒවා පත් කරන එක තමයි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා.
ගරු කථානායකතුමනි, රටක සංවර්ධනයේ යනු හුදෙක් ආර්ථික සංවර්ධනයේ පමණක් නොවන අතර සමාජ සංස්කෘතික ජන ශ්‍රේෂ්ඨයන්ද වේ. ශ්‍රී ලංකාව අවුරුදු 2500ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති රටක් වන අතර මෙරටට පැමිණෙන සංචාරකයන් පැමිණෙන්නේ අප රටේ තිබෙන විවිධත්වය පාරිසරික වනජීවී වෘක්ෂලතා නැරඹීමට. නමුත් වර්තමානයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස LGBTQ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව කතිකාවතක් ගොඩනැගී ඇත. විදේශ සමලිංගික ප්‍රජාව LGBTQ ප්‍රවර්ධනය මෙරට තුළ සිදු කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටීද? අප රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගික සම්බන්ධයෙන් දැක්වෙන නීති කවරේද? LGBTQ ප්‍රවර්ධනය අපි දැක්කා අති උතුම් කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් මේ වගේම ත්‍රිනිකායක මහානායකවරු ආගමික නායකයන් විරෝධතා තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද?
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය නැත. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලෙස ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් සංචාරක දිනය වෙනුවෙන් 2025-10-2 දින පැවති උත්සවයේදී සිදු කළ කතාවේදී සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැනුම් දෙන ලදී. ඒක තමා රජයේ ප්‍රතිපත්තිය. දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ වගන්තිය මේ පිළිබඳව දක්වා ඇත. එම වගන්තිය එමනුම එක ලෙස ඉදිරිපත් කරමි. 3. මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමා විසින් මහානායක හිමිවරුන් ඉදිරියේ රජයේ ස්ථාවරය පැහැදිලි කර අතර ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් සංචාරක දිනයේදී සිදු කළ කතාවෙන්ද මේ පිළිබඳ පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව රජයේ ස්ථාවරය පිළිබඳ මේ වන විටත් ආගමික නායකින් සහ මහජනතාව දැනුවත් කිරීමක්ද සිදු කර ඇති අතර අප රජය විසින් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී විශේෂ කාර්යායම් ප්‍රවර්ධනය නොකරන අතර සංචාරක ව්‍යාපාරය කිසිදු පුද්ගලයකට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බව දන්වා සිටිමි.
ගරු අග්‍රාමාත්‍යතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මම ප්‍රවෘත්ති බලනකොට දැක්කා ඔබතුමිය ගිය උත්සවයකදී මං හිතන්නේ ගුරුතුමියක් එහෙම නැත්තම් මේ වැඩිහිටියෙකුට දන ගහලා වඳිනවා. ඒක තමයි අපේ සભ્યත්වය, ඒක තමයි අපි හැදිච්ච පරිසරය. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ 2025 සැප්තැම්බර් 9 වෙනිදා නිකුත් කරලා තියෙන ලිපිය අනුව මේ බුද්ධික හේවාවසම් කියන සභාපතිවරයා ශ්‍රී ලංකා ටුවරිසම් ඩිවලප්මන්ට් ඔතෝරිටි ශ්‍රී ලංකා ටුවරිසම් ප්‍රොමෝෂන් බියුරෝ එකේ එතුමා පැහැදිලිව තියනවා according to ශ්‍රී ලංකා ටුවරිසම් is pleased to endorse the initiative and grant you the authority to place with relevant stakeholders tourism industry including tourism promotion hotel training institutes guides and drivers. දැන් එතකොට ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ලියුම අනුව පැහැදිලිව සඳහන් වෙනවා මේ LGBTQ ප්‍රවර්ධනය කරන්න ඔතෝරිටි එක ග්‍රෑන්ඩ් කරනවා කියලා. බලය ලබා දෙනවා කියලා. එතකොට මම අහනවා ඔබතුමිය පැහැදිලිව කිව්වා අතිගරු ජනාධිපතිතුමාගේ ස්ථාවරයත් ඒ වගේම විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යතුමාගේ ස්ථාවරයත් පැහැදිලි කරා. එතකොට මේ ලියුම නිකුත් කරපු සභාපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා තියනවද? එහෙම නැත්නම් මේ ලිපිය අවහොසි කරනවා දාණ්ඩුව. මොකද එක පැත්තකින් ගරු කතානායකතුමා රජයෙන් කියනවා අවුරුදු 16ක පාසල් යන දරුවන්ට ලිංගික නිදහස දෙනවා කියලා. අනිත් පැත්තෙන් රජයේම ලිපි ශීර්ෂයක ඉදිරිපත් කරනවා සමලිංගිකයන්ට මේ රටේ මේ ප්‍රොමෝෂන් කරන්න, ටුවරිසම් ප්‍රොමෝෂන් කරන්න අවස්ථාව දෙනවා කියලා. අපි යම් කෙනෙකුට මේ තමන්ගේ ශරීර සෞඛ්‍ය මත එහෙම නැත්නම් තමන්ට ජාන මත ඇනටොමිකලි ෆිසියොලොජිකලි එවැනි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි මේ රටේ ඉන්න සමලිංගික ප්‍රජාව ගැන නෙමෙයි. හැබැයි මේ රටට ගෙනල්ලා සමලිංගික ප්‍රජාව පිට රටවල් වල ඉඳන් සංචාරක ශේෂ්ත්‍රයේ මේක ප්‍රවර්ධනය කරනවා නම් ගරු අගමැතිතුමිය කිව්වා ආකාරයටම දණ්ඩ නීති සංග්‍රහයේ 375 වගන්ති 90 ඒක නීති විරෝධී නම් මේ නීති විරෝධී දෙයක් මේ රට තුල ක්‍රියාත්මක කරන්න ගරු කතානායකතුමා ලියුමක් ගහපු මේ නිලධාරියාට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
ගරු කතානායකතුමනි, ඒ ලිපියේම මුළු ලියුම ලිපිය කියවුවා නම් අවසාන ඡේදයේ තියෙනවා මේ පිළිබඳව ගරු අදාළ අමාත්‍යතුමාව දැනුවත් කළ යුතුයි, එම නැත්නම් රජය දැනුවත් කළ යුතුයි කියන එක. එතකොට ඒකෙම අදහස් වෙනවා මේක දේශපාලන අධිකාරිය සමග සාකච්ඡාව කරලා නෙවෙයි මේ ලිපිය නිකුත් කරේ කියන එක. ඉතින් ඒ නිසා මේ ඒ පිළිබඳව අදාළ අමාත්‍යවරයා ඒ සභාපතිතුමා එක්ක කතා කරලා රජයේ ස්ථාවරය මොකද්ද, දේශපාලන අධිකාරියේ ස්ථාවරය මොකද්ද කියන එක ගැන අපි එතුමාට අවවාද දීලා උපදෙස් දීලා තියෙන්නේ. මම හිතනවා ගරු කතානායකතුමනි, අපි මෙතන මේක ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. මොකෝ මෙතන රජයේ ස්ථාවරය ගරු ජනාධිපතිතුමා තමාත්‍යවරයත් පැහැදිලිව ප්‍රකාශ කළා තියෙන්නේ. මේක සභාපතිතුමා නිකුත් කර ලිපියක්. ඉතින් ඒක පිළිබඳ අපි විශේෂයෙන් කලබල විය යුතු නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි මේ සංවේදී ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දේශපාලන වාසි සඳහා කතා නොකළ යුතුයි කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. මොකද මේ ප්‍රකාශ වලින් හානි වෙන ප්‍රජාවකුත් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳවත් සංවේදීතාවය තියාගෙන අපි සියලු දෙනාටම අපේ ව්‍යවස්ථාවේම තියෙනවා අපි ගරුත්වය ඇතුව සමාන ලෙස සැලකිය යුතුයි කියලා. ඉතින් ඒ නිසා ඒකත් මම ගරු මන්ත්‍රීතුමාට මතක් කරනවා, අපි මේ සංවේදී ප්‍රශ්න ගැන කතා කරනකොට මැදිහත් විය යුතු විදියත් මේ ප්‍රශ්න නිසා අපහසුතාවයට පත්වෙන ප්‍රජාවන් ගැනත් හිතලා අපි මේවා කතා කරමු කියන එක රජයේ ස්ථාවරය පැහැදිලි. අපි කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් විශේෂ ප්‍රවර්ධනයක් කරන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලි.
ගරු කතානායකතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමිය බෙහෙවින් ස්තුතියි ප්‍රශ්නෙට උත්තර දීම පිළිබඳව. හැබැයි අපි කියන්න කැමති ලංකාවේ ඉන්න මේ ප්‍රජාව ගැන අපි සංවේදී. මේ ලංකාවේ ඉන්න ප්‍රජාව ගැන අග්‍රාමාත්‍යතුමිය අපිට මේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒගොල්ලෝ ගැන අසංවේදී නැහැ. අපි සංවේදී. අපිට තියෙන ප්‍රශ්නේ ලංකාව තායිලන්තයක් කරන එක. මේ මොකද මේ රට සංචාරක ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කරන්න වනජීවී වෘක්ෂලතා අපේ ඉතිහාසය ප්‍රෞඩත්වය මේ සියල්ලක්ම තිබියදී LGBTQ ප්‍රවර්ධනය කරන්න රට ඒ තත්ත්වයට පත් කර ගැනීම පිළිබඳව තමයි අපි ප්‍රශ්න කරන්නේ. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමිය, මම නැවත වතාවක් කියනවා මේ සභාපතිවරයා දේශපාලන පත්වීමක්. එතකොට මේ සභාපතිවරයා ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේද ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. එතකොට ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේද නැද්ද? ආණ්ඩුවේ න්‍යාය පත්‍රය නැත්තම් මම අහන්නේ හරි සරල ප්‍රශ්නයක්. එතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද? මොකද දැන් අද රටේ හැමෝටම නීතිය එකයි කියනවා. හැබැයි අපිට පේනවා ගරු කතානායකතුමා
ඔබතුමාගේ ප්‍රශ්නවල
සිදුවෙන්නේ
කිමනි? ඒ සභාපතිතුමා නීතියක් අඩ කරලා තියෙනවනම් අධිකරණයත් නීතියත් ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙයි. එතන දේශපාලන අධිකාරිය මැදිහත් වෙන්න ඕනේ නීතිය කඩලා තියෙන තැන් වලට විශේෂයෙන්. ඒක ඒක ඒකට තමයි අධිකරණ පද්ධතිය තියෙන්නේ, ඒකට තමයි නීති පද්ධතිය තියෙන්නේ. ඒක එතනින් මැදිහත් වෙයි එතුමා නීතියක් කඩලා නම්. සහ LGBTQ ප්‍රජාව සහ ජෛව විවිධත්වය අතර සම්බන්ධතාවයක් මත තේරෙන්නේ. ඒක අපි ඒක මං හිතන්නේ එතුමා වෙනම කියපු කතාවක්. නමුත් සභාපතිතුමාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න එතුමා නීතිය කඩලා නම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙයි. රජයේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අදාළ අමාත්‍යවරයා පත් කරලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඊට වඩා කරන්න දෙයක් නැහැ.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාජපුත්‍රන් ශ්‍රාසමාණික මහතා.
ගරු කතානායකතුමනි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා විසින් පසුගියදා පැවති මානව හිමිකම් කොමිසමේ වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව පිළිබඳ වූ වාර්තාව ඉදිරිපත් කරන ලදී. එයට පෙර මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව යුක්තිය ප්‍රතිසන්දානය මාධ්‍ය ශේෂ්ත්‍රය ඇතුළු බොහෝ අංශ පිළිබඳව අවධානය යොමු කරමින් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතුයයි අපේක්ෂා කරනු ලබන වැඩපිළිවෙළක්ද පෙන්වා දුනි. මෙම පසුබිම සැලකිල්ලට ගනිමින් මතු සඳහන් ප්‍රශ්න ගරු අගමැතිතුමිය වෙත යොමු කරමි. අංක 1. මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව රජයේ ස්ථාවරයේ සහ ඒ පිළිබඳව ගන්නා වූ පියවර මේ සභාවට පැහැදිලි කළ හැකිද? අංක 2. මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් නියාමන හා නිර්දේශ වෙන්වෙන්ව මෙම සභාවට ඉදිරිපත් කරමින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන්නේද? නැතහොත් ඒ මන්ද යන්න පැහැදිලි කරන්නේද? 3. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගමණය සඳහා වෙනත් අන්තර්ජාතික නෛතික විකල්ප යොදා ගැනීම සලකා බැලීම සඳහා වූ නිර්දේශය පිළිබඳව ආණ්ඩුවේ මතය කුමක්ද යන්න සඳහන් කරන්නේද?
කරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යන් රාසමාණික මැතිතුමා, මීට පෙර ප්‍රශ්න කීපයක් තමයි අගමැතිතුමියගෙන් අහන ප්‍රශ්න ඇතියට ඉදිරිපත් කරලා තිබ්බේ. ඇත්තටම මම ඒකට තමයි සූදානම් වුණේ. මේ අලුත් ප්‍රශ්න මට ලැබුණේ ඊයේ දවල්, කාර්යාලයට ලැබුණේ ඊයේ දවල්. ඒ නිසා මේ පිළිබඳ සති දෙකක කාලයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා. මම සති දෙකකින් මේකට උත්තර සපයනවා.
දරෝචානකයන් මන්ත්‍රී
නැගතුමනි, අග්‍රාමාත්‍යතුමාය ලෑස්තිලා ආපු ප්‍රශ්නෙට එහෙනම් පිළිතුරු දෙන්න කියන්නේ මොකද? මම යොමු කරපු ප්‍රශ්නය ඒක පාර්ලිමේන්තුවේ මේක නැෂනල්, ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ, පොලිසි ස්ටේට්මන්ට් පොලිසිස් පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන් කියලා ඒක වෙනස් කරන්න අවශ්‍ය වෙයි කියලා කියපු නිසා තමයි ඔක වෙනස් කරේ. අග්‍රාමාත්‍යතුමිය මම මීට කලින් අහපු ප්‍රශ්නෙට ලියපු ප්‍රශ්නෙට අග්‍රාමාත්‍ය සූදානම් කරනවා. බොහොම හොඳයි. මොකද මගේ ඇත්ත ප්‍රශ්න ටික ඒක. ඉතින් පුළුවන් නම් අග්‍රාමාත්‍යතුමිට මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා නම් සතුටු වෙනවා මම.
කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමියගෙන් අහන ප්‍රශ්න වටේදී ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට උත්තරේ සූදානම් වෙන්නේ. ඒකට එතුමිය මේ ප්‍රශ්න හතරටම පිළිතුරු සූදානම් කරගෙන හිටියා. හැබැයි ඔබතුමා ප්‍රශ්නය වෙනස් කරා. විඩ්‍රෝ කරගත්තා. විඩ්‍රෝ කරගෙන අලුත් ප්‍රශ්නයක් දැම්මා. එතකොට ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඒ නිසා තමයි එතුමිය සාධාරණව ඊළඟ අගමැති ප්‍රශ්න වටේදී උත්තර දෙන්නම් කියලා කිව්වේ. ඒ වගේම තමයි ওই සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශිකුත් කරනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උචානක මන්ත්‍රීතුමා.
කතානායකතුමා. ගරු කතානායකතුමා, දැන් මේ පිළිබඳව
මේක දැන් විවාදයක්
නෙවෙයි. විවාදයක් නෙවෙයි. ඔබතුමා ගරු කතානායකතුමා මන්ත්‍රීවරයෙක්ට කතා කරන්න දෙන්න. ඔබතුමා මේ විවාදයක් නේ කියන්නේ. මම අග්‍රාමාත්‍යතුමීට දෙන්නේ මාසෙට එකපාරයි ප්‍රශ්න අහන්න පුළුවන්. මම ප්‍රශ්නේ මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක අහන්න දෙන්නකෝ. ඔබතුමා විවාදයක් කරගන්නවා කියලා හිතන්නේ බෑ මේකක්.
ඔබතුමා
ගරු කතානායකතුමා මගේ මම අහන්නේ දැන් මම ලියලා දුන්න ප්‍රශ්නේ මම අන්තිම මොහොතේ මම ඉල්ලා ආස් කරගෙන මම වෙන ප්‍රශ්නයක් දුන්නා කියන එක මේක වැරදි මතයක්. මම ලියලා දුන්න ප්‍රශ්නය ඒක ස්ටෑන්ඩින් ඕඩර්ස් යටතේ ඉට් හැස් ටු බී ඔන් අ පොලිසි මැටර්. දෙයාෆෝ මේක වෙනස් කරන්න කියලා ඉල්ලීමක් කරපු නිසා තමයි මම වෙනස් කරේ. එතකොට දැන් මේ මම ලියලා දුන්න ප්‍රශ්නේ මම වෙනස් කරගත්තේ නැහැ. හැබැයි කතානායකතුමා මට තේරෙනවා ඇයි මේකට උත්තර දෙන්න කැමති නැත්ද කියලා. මොකද ජනීවා මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුව ගත්ත ස්ථාවරය පිළිබඳව ආණ්ඩුවට උත්තර දෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක මේ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. මේක ජාත්‍යන්තරයේ දැන් බලන් ඉන්නවා. ද ඉන්ටර්නැෂනල් කමියුනිටි හැස් සෙඩ් do actions no assurances
එතකොට ඇක්ෂන් නැති ඒ කියන්නේ කිසිම වැඩක් කරන්නේ නැති නිකන් පොරොන්දු විතරක් දීම පිළිබඳව කියලා තියෙන අවස්ථාවක
මේ
මගේ ප්‍රශ්නේ පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා මේකේ ප්‍රශ්නේ පැන යාමක්
අවසන් කර ගරු
ඒක අසාධාරණයි කතා නැකතුම
අනුපක්ෂ ප්‍රදර්ශන ජනිතුම
කතා නැකතුමනි අපි ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැහැ අපි මේ ඉදිරිපත් වෙලා තියෙන තත්ත්වයට සාධාරණව කටයුතු කරමින් ඉන්නවා මේ සම්බන්ධයෙන් විදේශ අමතිවරයා නිල ප්‍රකාශිකුත් පාර්ලිමේන්තුවේ කරනවා මෙතන තියුණු ප්‍රශ්නය වේ ඔබතුමා ප්‍රශ්නේ වෙනස් කරාට පස්සේදී අගමැතිතුමිය ඒ වෙනස් කරපු ප්‍රශ්නයට මේ මොහොතේ උත්තර දෙන්න බෑ ඒක නිසා තමයි අපි ඊළඟ වාරේ උත්තර දෙන්නම් කියලා කිව්වේ නමුත් මේ ප්‍රශ්නේ පලා යාමක් නෑ අපි විදේශ අමතිවරයා හරහා පිළිතුරක් ලබා දෙනවා